කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන නිවේදන අංක 1 2025 අගෝස්තු 19 වෙනි දින ඇති මාගේ නිවේදනයේ සඳහන් පෙස්සම් 3ට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙස්සම් 3ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. කතානායකවරයා විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩේ රෝමන් ඉලක්කම් අංක 44 කොටස 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩේ රෝමන් ඉලක්කම් 47 කොටස සහ 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩේ රෝමන් ඉලක්කම් 2 3 කොටස් සහ 9 කාණ්ඩේ රෝමන් ඉලක්කම් 2 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
ගරු කතානායකතුමනි, කී වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the agreement between the Democratic Socialist Republic of Sri Lanka and the United Arab Emirates on the promotion and reciprocal protection of investments entered into on 12 February 2025. I move that this agreement be referred to the Committee on Public Finance. I also present the annual report and accounts of the Swami Vipulananda Institute of Aesthetic Studies of the Eastern University, Sri Lanka for the year 2023. I move that this report be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. I present the annual report of the Sri Lanka Air Force for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection.
ගරු ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යටිතල පහසුකම් සහ උපායමාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික ආදේශන කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2022-23 වර්ෂය සඳහා කාටගා ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ටී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආර්ථික සංවර්ධනය හා අන්තර්ජාතික සමත්තා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා.
2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉන්ද්‍රිය සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ඕෂන් වියු ඩෙවලොප්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා යටිතල පහසුකම් සහ උපාමාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ සාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2024 වර්ෂය සඳහා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනයේ ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ වාර්තාව. එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට යොමු කරන ලද 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරුනා නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ කරුණාතිලක මහතා විසින් පිළිගැන්වීම.
නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශය උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත පනතේ 52 දෙක වගන්තිය සමග සහ 35(1)(2) සහ 4 වගන් සමග කිව යුතු 58 වන වගන්ති යටතේ නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2025 අප්‍රේල් 1 දින ඇති අංක 24/30/13 දරන අතිවිශේෂ ගැටපත්‍රයේ පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් රෂීම් මහතා.
ගරු කථානායකතුමනි, මාවනැල්ල උතුවංකන්ද හිංවැරැල්ල පාර අංක 5 ස්ථානයේ පදිංචි PS සිරිමාලි ශාන්ති ප්‍රනාන්දු මහත්මිය සහ වෙනත් 13 දෙනෙකුගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී WHM ධර්මසේන මහතා.
ගරු කථානායකතුමනි, බුත්තල යුද්ධගනාව ජනපදය පාතල පිටුපත හුමේෂ් නිවස යන ලිපිනයේ පදිංචි WMGP වීරතුංග මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා.
ගරු කථානායකතුමනි, කොළඹ 12 අලුත්කඩේ සාරවි ආරච්චි ගෙවත්ත අංක 1 දරන ස්ථානයේ පදිංචි KA මහින්ද මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ තුසාරි ජයසිංහ මහත්මිය පෙත්සම 2.
ගරු කථානායකතුමනි, ගම්පොළ ජයමාලපුර 4 පටුමග අංක 311 පහදරන ස්ථානයේහි පදිංචි BG සීලවති මහත්මියගෙන් ලැබුණු පෙත්සම සහ නාවලපිටිය වැලිගම්පල නිසල යන ලිපිනයෙහි පදිංචි KG බිසෝමණිකේ මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා.
ගරු කථානායකතුමනි, පොළොන්නරුව නවනගරයේ පාර 2 අංක 78 1 ඇලයිරක් 2 දරණ ස්ථානයේ පදිංචි DJ විජේතුංග මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලින සමරකෝන් මහතා.
ගරු කථානායකතුමනි, විජිතපුර පළුගස්සව ගොවිපල අංක 89 දරණ ස්ථානයේ පදිංචි KA ලියනගේ මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා.
ගරු කථානායකතුමනි, අක්මන පොත්තවෙල අංක 95 1 දරණ ස්ථානයේහි පදිංචි KP මල්ලිකා ප්‍රතිරණ මහත්මියගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පෙත්සම් 2.
ගරු කථානායකතුමනි, නුගේගොඩ තලපත් පිටිය පාර අංක 383 ඇලයිරක් 7 ඇලයිරක් B දරණ ස්ථානයේ පදිංචි SA ධර්මදාස මහතාගෙන් ලැබුණු පෙත්සම සහ මහරගම ආනන්ද මෛත්‍රී මාවත අංක 39 දරණ ස්ථානයේ පදිංචි S උඩකන්දගේ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු හෙක්ට අප්පුවාමි මහතා ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, මම අහන ප්‍රශ්න.
ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු A1 මේ වෙන විට A1 ඔව්, A2 මේ වෙන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට නිලධාරීන් සහ දෙපාර්තමේන්තු කර තාක්ෂණ නිලධාරීන් සේවයේදී සිටි තාක්ෂණ සේවයට අයත් නිලධාරී සංඛ්‍යාව 24යි, දෙපාර්තමේන්තු කර තාක්ෂණ නිලධාරීන් සංඛ්‍යාව 4425යි. A3 තාක්ෂණ සේවයට අයත් නිලධාරීන් සංඛ්‍යාව 35යි, දෙපාර්තමේන්තුගත තාක්ෂණ නිලධාරීන් සංඛ්‍යාව 3644යි. එම ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අයත් තනතුරුවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පරේක්ෂණ සහකාර සහ සැලසුම් ශිල්පී තනතුරුවල විශේෂ පන්තියේ පුරප්පාඩු 7 පැවතියේද සුදුසුකම් සහිත එක පන්තියේ නිලධාරී නොමැතිකමින් පුරප්පාඩු පිරවීමට හැකියාව නොමැත. පරේක්ෂණ සහකාර 3 ශ්‍රේණියේ පවතින පුරප්පාඩු 5 පිරවීම සඳහා විභාග පවත්වා ඇති අතර ඉදිරියේදී පත්වීම් ලබා දීම නියමිතය. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල විසින් පත්වන නිලධාරී කමිටුව වෙතින් සැලසුම් ශිල්පී 3 ශ්‍රේණියේ පුරප්පාඩු 23ක් සඳහා සීමිත හා විවෘත පදනමින් බඳවා ගැනීම සිදු කිරීමට 2025 මැයි 21 දිනැතිව අනුමැතිය ඉල්ලුම් කර ඇත. දෙපාර්තමේන්තුගත තාක්ෂණ තනතුරුවල පවතින පුරප්පාඩු 3644ක් පිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග රාජ්‍ය සේවයේ බඳවා ගැනීම ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල විසින් පත් කළ නිලධාරී කමිටුව අනුමැතිය අනුව 1191ක් සඳහා විභාග පවත්වා අවසන් කර ඇත. ටේබල් එකක් තියෙනවා මන්ත්‍රීතුමා, මම කියවන්නම්. තනතුර දුම්රිය නියාමක කමිටු අනුමැතිය අනුව විභාගය පවත්වා අවසන් තනතුරු සංඛ්‍යාව 136යි, දුම්රිය එන්ජින් රියදුරු 192යි, අධීක්ෂණ කළමනාකරු 169යි, දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර යාන්ත්‍රික සහ විදුලි 310යි, මූලික තාක්ෂණ ශිල්පී 384 1191යි. රාජසේ බඳවා ගැනීම ක්‍රියාවලිය සමාලෝචන කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයෙන් විසින් පත්ක නිලධාරී කමිටු අනුමැතිය අනුව අයිතුම්පත් කඳවා විභාගයේ පැවැත්වීමට නියමිත සංඛ්‍යාව 206යි. ඒ රටතේ තනතුර දුම්රිය ස්ථානාධිපති කමිටු අනුමැතිය ලැබිලා තියෙන 106කට, එන්ජින් රියදුරු සහායක අනුමැතිය ලැබිලා තියෙන 100කට, එකතුව 206යි. ඊට පස්සේ ඔබතුමා අහනවා රාජ්‍ය සේවයේ බඳවා ගැනීම ක්‍රියාවලිය සමාලෝචන කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර නිලධාරී කමිටු අනුමැතියට යොමු කර ඇති සංඛ්‍යාව 2150යි. ඒ තනතුරු තියෙන මේ විදිහට කමිටු අනුමැතිය සඳහා යොමු කර ඇති සංඛ්‍යාව දුම්රිය නියාමක 59යි, දුම්රිය එන්ජින් රියදුරු 6යි, අධීක්ෂණ කළමනාකරු 71යි, දුම්රිය ස්ථානාධිපති 102යි, දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර යාන්ත්‍රික විදුලි 756යි, මූලික තාක්ෂණ ශිල්පී 952යි, එන්ජින් රියදුරු ෂන්ටින් 124යි, එන්ජින් රියදුරු සහායක 80යි, එකතුව 2150යි. මීට අමතරව දෙපාර්තමේන්තුගත තාක්ෂණික තනතුරුවල විශේෂ පන්තියේ පුරප්පාඩු සඳහා සමුක පරීක්ෂණ පවත්වා ඇත. අයන්න අදාළ නොවේ. ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නය තවත් සවිස්තරාත්මකව අපි වගුවකට අරගෙන තිබෙනවා. එයත් ඔබතුමා අවසරය අනුව මම මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් එකතු කරන්න කෙලිලා සිටිනවා. මේක වෙලාව වෙන නිසා සියල්ල කියවන්නේ නැහැ. මම එකක් දෙකක් විතරක් කියවන්නම්. හරි. ඔබතුමා ක්‍රියාමාර්ග තමයි ගරු මන්ත්‍රීතුමා, දුම්රිය ස්ථානාධිපති 2025 කමිටුවෙන් 106ක් අනුමත කරලා තියෙනවා. ඒ සඳහා ඒ විභාග වර්තමාන ප්‍රගතිය විභාගය සඳහා 12,000කට ආසන්න ප්‍රමාණයක් ඉල්ලුම් ලැබී ඇති අතර විභාගය 2025 සැප්තැම්බර් 28 වන දින දිවයින පුරා පැවැත්වීමට කටයුතු කර තිබෙනවා, කටයුතු සැලසුම් කළ තිබෙනවා. දුම්රිය නියාමක 2024ට පෙර 63ක් අනුමත කළ තිබෙනවා, 25 මාර්තු කමිටුවෙන් 73ක් අනුමත කළ තියෙන ඔක්කොම 136යි. ඒ සඳහා 2026 ජුනි 15 විභාගයේ පවත්ව අවසන් ඇත. 2025 අගෝස්තු 22 දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විසින් ප්‍රතිඵල ලබා දීමට නියමිත බැවින් 2025 සැප්තැම්බර් 2-3-4 සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත. 2025 සැප්තැම්බර් 15 වන දින වන විට පත්තිනි ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. දුම්රිය එන්ජින් රියදුරු 2026 පෙර අනුමත කරපු සංඛ්‍යාව 100යි, 2025 මාර්තු අනුමත කරපු සංඛ්‍යාව 92යි. විවෘත විභාගය 2025 ජූලයි 5 පවත්වා ඇත. පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරමින් පවත්න අතර සැප්තැම්බර් මුල් සතිය වන විට ප්‍රතිඵල ලබා දීමට නියමිතව ඇත. මේ අනාදී විදිහට අධීක්ෂණ කළමනාකරු, අධීක්ෂණ කළමනාකරු කර්මාන්ත ශාලා, ධාවනාගාර, ගොඩනැගිලි පාලම්, ස්ථිර මාර්ග, ඊට පස්සේ ඒ සියලු දිනාටම අදාළව 2025 ජුනි 21 විභාගය පවත්වා අවසන් වන අත 2025 අගෝස්තු 22 දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිඵල ලබා දීමට නියමිත බැවින් කියන්නේ හෙට 2025 සැප්තැම්බර් 2-3-4 සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත. 2025 සැප්තැම්බර් 15 වන දින විට පත්තිනි ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. පස්සේ 10 දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර 274ක් සඳහා ජූලයි 12 විභාගය පාත්ල තිබෙනවා. සමත් ඇදුම්කරුවන් අගෝස්තු 30-31 සැප්තැම්බර් 1-2-3 සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කළ තිබෙනවා. පත්තිනි ලිපි සැප්තැම්බර් 10 ලබා දීමට බලාපොරොත්තු වේ. දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර MT2 කියන එක 66 දිනක් බඳව ගන්නවා. ජූලයි 12 විභාගය තියලා තියෙනවා. අගෝස්තු 21 ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත තන අද අගෝස්තු 30-31 සැප්තැම්බර් 1-2-3 සම්මුඛ පරීක්ෂණ පවත්වනවා. සප්පත්තිනි ලිපි සැප්තැම්බර් 10 දින සැලසුම් කළ තිබෙනවා. මූලික තාක්ෂණ ශිල්පී MT1 384 බඳව ගන්න අගෝස්තු 3 විභාගය පවත්වා ප්‍රතිඵල නිකුත් කර ඇත. සමත් ඇදුම්කරුවන් 116ක් අගෝස්තු 27-28 සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා කටයුතු සැලසුම් කළ තිබෙනවා. පත්තිනි ලිපි සැප්තැම්බර් 10 දින බලාපොරොත්තු වෙනවා. උපදේශක MN3 8 දෙනයි අගෝස්තු 2 විභාගය පවත්වා ප්‍රතිඵල නිකුත් කර ඇත. සමත් ඇදුම්කරුවන් 16යි අගෝස්තු 29 සම්මුඛ පරීක්ෂණ පවත්වලා සැප්තැම්බර් 10 ලිපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. රියදුරු සහායක CI අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය ජූලයි 25 විභාගය ඔක්තෝබර් මාසයේ විභාග දෙපාර්තමේන්තුව මගින් පාත්වීමට නියමිතව තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ප්‍රශ්න ගොඩක් එකට පැටලිලා යන ප්‍රශ්නයක් මේක. තරහා ගන්න එපා, එකපාර උදේ පාන්දර හොඳ නැහැ තරහා ගන්න එක. ඒ නිසා පොඩ්ඩක් අවස්ථාව දෙන්න. මොකද මේ දවස්වල දුම්රිය ගැන විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. අපි දැක්කා විශේෂයෙන්ම නියෝජ්‍ය ඇමතුමාමයි තන්නේ. එතුමා කිව්වා සේවයට වාර්තා කරන්න බැරි නම් වහම ඉල්ලලා අයින් වෙලා යන්න කියලා. එතකොට දැන් මෙතන පුරප්පාඩු ගොඩක් තියෙන එක පැත්තක. එතකොට පුරප්පාඩු ගොඩක් තියාගෙන දුම්රිය සේවාව සම්බන්ධව රටේ තියෙන්නේ ජනතාවගේ ප්‍රසාදයක් නෙවෙයි. එතකොට අප්‍රසාදයක් තියෙන බොහෝ වෙලාව. එතකොට මේක ක්‍රමවත් කරන්න. අපි දැක්කා වැසිකිලි පද්ධතිය ඉඳලා අර විශේෂයෙන්ම විදේශ රටවල් වලින් ආපු අය එයයි කිව්වා වැසිකිලි වලට යන්න බෑ සමහර තැන්වල කියලා. වැසිකිලි පද්ධතිය ඉඳලා මේ හැම දෙයක්ම ඊළඟට අපි ඉතිහාසයේ අපේ ප්‍රෞඩත්වය ආරක්ෂා කරපු විශේෂයෙන්ම ස්ථාන තියෙනවා, විශේෂයෙන්ම දුම්රිය ස්ථාන. මේ ස්ථානත් ආරක්ෂා කරගෙන අලුත් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළ යුතුයි. නිසා මේක ක්‍රියාත්මක කරද්දී අපිට පේනවා මේ සේවය කරන කණ්ඩායම් එක්ක විශාල ගැටුමක් මෙතන තියෙනවා. මේක නිවැරදි කරගෙන යන්න බෑ. අපි දකිනවා එතන ඇත්තටම සේවකයන්ගේ විශාල ප්‍රශ්නයක්. ඊට පෙර දුම්රිය සේවාවේ අඩුපාඩු ගොඩක් තියෙනවා අභ්‍යන්තරයකින්. දැන් වැටුප් සම්බන්ධවත් විශාල වශයෙන් ප්‍රශ්න වෙනවා හැම තිස්සෙක. නිසා මේ සම්බන්ධව විධිමත් ඉසල සැලැස්මක් හදන්න ඕන කියලා තමයි අපි හිතන්නේ. දැන් ඔබතුමා බඳවා ගැනීම ටික කරනවා මේ මාස කීපය ඇතුළත. හැබැයි මේ බඳවා ගැනීම කරනකොට ආය බඳවාගෙන දාන්නෙම අතෙන් තමයි. හැබැයි මේ බඳවා ගද්දී ඒකට ක්‍රමවේදයක්, නිශ්චිත වැඩපිළිවෙලක්, කොහොමද මේව හසුරුවා ගන්න කියන ජනතාවගේ ප්‍රසාදය ලක්වන විදිහට මේ දුම්රිය සේවාව පවත්වා ගන්න අවශ්‍ය කරන හදලා තියෙන සැලසුම මොකක්ද කියලා පළමුවෙන් ඔබතුමාගෙන් අහන්න කැමතියි.
අර ගතානායකතුමනි, රට වැට්ටුවා කියන එකේ එක කොටසක් තමයි දුම්රිය වැට්ටීම. අපි පිළිගන්නවා රට ආර්ථික, සංස්කෘතික, දේශපාලන, පරිපාලන වශයෙන් බිඳ වැටුණා කියලා. ඒක එහෙම වෙලා තියෙන එකට එකතු වීමක් තමයි දුම්රියෙත් තිබෙන්නේ. ඒ නිසා මම මගින් මගට කියලා තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුව සැලකියුතු අකාර්යක්ෂමතාවයක තිබෙනවා. සැලකියුතු ලෙස ජනතාවට අවශ්‍ය සේවය ලබා දීමට අපෝසත් වෙලා තිබෙනවා. ඒක ඊටාම උනන්දුවෙන් වැඩ කරන නිලධාරීන් සේවක මහතුරු ප්‍රමාණයක් ඉන්න වගේම සැලකියුතු ප්‍රමාණයක් අලස ලෙසත් ඉන්නවා. ඒ වගේම පුරවලා තියෙනවා එක එක කාලවල හිටපු ප්‍රවාහන ඇමතුරුන්ගේ දිස්ත්‍රික්කවලි. ඒ නිසා සැලකියුතු ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම රැකියාවට බඳවගෙන නැති ප්‍රශ්නෙත් තිබෙනවා. විශේෂයෙන්ම තාක්ෂණික ශිල්පී බඳවගෙන නැහැ. ඒ නිසා මම පාර්ලිමේන්තු ඇමතිවරයා වෙලා ඉදිරිපත් කරපු පළවෙනි කැබිනට් පත්‍රිකා සේවක සේවිකාවන් බඳව ගන්න ඉදිරිපත් කරේ නම් දුම්රිය වෙනුවෙන් අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා කැබිනට් එකේ තාක්ෂණික සේවය සම්බන්ධ දේවල් පුරවනවා කියලා. ඉතින් ඒ අය දෙසැම්බර් මාසෙම අපි කැබිනට් පත්‍රිකා දාලා අනුමත කරගත්තා. ඒ අනුමත කරගත් එක බඳව ගන්නත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සමහර නායකයන් ප්‍රධානී කටයුතු කරේ ඉතාම අලස විදිහට. ඒ නිසා තමයි අවුරුද්දක් විතර ගිහිලා තියෙන්නේ මේ බඳවා ගැනීම. ඉතින් ඒ නිසා අපිට සමහර වෙනත් පරිපාලන තීන්දුවක් ගන්න වුණා. ඉතින් දැන් අපිට වෙනම දුම්රිය දෙපාර්තමේන්තුවක් හදලා ඔබතුමා මේකේ අපි අලුතෙන් බඳවා ගන්නා පිරිස වෙනම දුම්රිය දෙපාර්තමේන්තුවක් හදලා ඒකේ පුහුණු කරලා මේකට ගන්න බෑ. ඉතින් මෙතෙන්ටම තමයි දාන්න වෙන්නේ. ඉතින් ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා නව දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයෙක් පත්වලා තිබෙනවා. නියෝජ්‍ය ඇමතුමා ඇතුළු අපි කණ්ඩායමක් විශාල වශයෙන් මහන්සි වෙනවා. ඒ වගේම අපි ස්වේච්ඡාවෙන් කටයුතු කරන ඉංජිනේරුවන් සමගත් කටයුතු කරනවා. වෘත්තීය සමිති සමගත් ගොඩක් සුවදව කටයුතු කරනවා. ඒක අපි විශ්වාස කරනවා ඔබතුමා කියන සියලුම අඩුපාඩුකම් තිබෙන ඒවා ඉතිහාසයෙන් අපිට දීපු දේවල් ඒවා වෙනස් කරන්න අපිට මැජික් පොල්ලක් නැහැ. ක්‍රමානුකූලව වෙනස් කරගෙන යනවා. අපි හිතනවා තව වසරක් විතර යනකොට දැන් මේ තියෙන තත්ත්වයට වඩා 50%ක විතර හොඳ තත්ත්වයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒක තමයි
ඒ දෙවෙනි අතුරු ප්‍රශ්නේ. මම හිතන්නේ ගරු අමාත්‍යතුමා අපිට අර සැලැස්ම විධිමත් සැලැස්ම පස්සේ හරි ඉදිරිපත් කරොත් ඒක වැදගත් කියලා මම හිතනවා. මොකද සැලැස්මකට අනුව ගියොත් ඔය ප්‍රශ්න ඔක්කොම ඉවර කරගන්න පුළුවන්. නැත්නම් සැලැස්මක් නැතුව ගියොත් අපි දැන් එකින් එක විදිහට ගියොත් මම හිතනවා ඕක කරන්න බෑ. හැබැයි ප්‍රශ්නේ හරියට අඳුගන ඒ සැලැස්ම අපිට දෙවෙනි පාර අපිට සැලැස්ම එකපොහොතක ඉදිරිපත් කරන්න කියලා ඉල්ලමින් දෙවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට මම අහන්න කැමතියි. මොකද අපේ දිස්ත්‍රික්කෙටත් යම් කිසි දෙයක් කෙරෙන්න ඕන. දැන් මීගමුවට යනකම් ලේන් දෙකයි. හැබැයි එතනින් එහා පුත්තලම දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් දුම්රිය සේවාව සම්බන්ධයෙන් අතෑරලා තියෙන ප්‍රදේශයක්. ඉතින් ඇත්තට දුම්රිය සේවාව දියුණු කරොත් අපි දන්නවා ඒ ප්‍රදේශයේ එක පැත්තකින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලොකු වාසියක් හම්බ වෙනවා, අනිත් පැත්තෙන් ජනතාවට ලොකු පහසුවක් වෙනවා ගමනාගමනේ සම්බන්ධ. ප්‍රවාහණය බාණ්ඩ ප්‍රවාහණය වෙන්න පුළුවන්, ජනතාවගේ ප්‍රවාහණය වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධව ගන්න පියවරයි. ඊළඟට ඒක එක්කම මම අමුණලා අහන්න කැමති, දැන් සිටි සර්විස් එකක්. ඇත්තටම සිටි සර්විස් එකක් යම් කිසි රටකින් හෝ ආධාරයක් අරගෙන, මොකද ඊට පෙර මෙවැනි සැලසුම් තිබුණා. හැබැයි ඒ සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කරන යම් කිසි රටක් එක්කෝ සම්බන්ධ වෙලා දැන් සිටි සර්විස් එකක් දැම්මොත්, මීගමේ ඉඳලා කොළඹට සිටි සර්විස් එකක් දැම්මොත් මම හිතනවා මාර්ග තදබදේ ගොඩක් අඩු වෙයි. හැබැයි අර හයිවේ එකට පොඩි පාඩුවක් වෙයි. නමුත් මෙතනදී ජනතාවගේ පහසුව සඳහා එක පැත්තකින් සිටි සර්විස් එකක්, අනිත් පැත්තෙන් පුත්තලම දක්වා මාර්ග දෙකකට යන්න පුළුවන් අවශ්‍ය වැඩසටහනත් එක්කම ඒ වගේ වැඩසටහනකුත් හදන්න පුළුවන් නම් ඒක අහන්න කැමති ඔබතුමාගෙන්. ඒ සම්බන්ධවත් ඔය සැලසුම ඇතුළේ කැලලක් තියෙනවද කියලා.
ගරු කතානායකතුමනි, අපි සැලසුමක් ඇතුව තමයි මේක වැඩ කරගෙන යන්නේ. ඉතින් අපි ඒවා අයවැයට ඉදිරිපත් කරනවා. ඒ වගේම අයවැය අපි සැලසුම ඔබතුමාට බලා ගන්න පුළුවන්. ඔබතුමා දක්ෂ මන්ත්‍රීවරයෙක් නිසා අර කෝච්චියට පෙට්ටි එකතු කරනවා වගේ දැන් ප්‍රශ්නක් ගොඩක් පෙටි 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 එකතු කරලා තිබෙනවා. මට ඔක්කොටම උත්තර දෙන්න වෙලාව නැහැ. අපි පිළිගන්නවා පුත්තලම් දිස්ත්‍රික්කයට අදාළව විශේෂම හලාවතින් එහාට හොඳ දුම්රිය සේවාවක් පවත්වන්නේ නැහැ කියන එක. අපේ හිරුණි මන්ත්‍රීතුමියත් අපි පුත්තලමට ආවා මේ ප්‍රවාහන අමාත්‍යංශය ගැන කතා කරන්න. ඔබතුමා ඒක ගැන බලාපොරොත්තු වුණා දිස්ත්‍රික් සම්බන්ධිකන කමිටුවේදී. ඉතින් මන්ත්‍රීතුමියත් සෑහෙන කරුණු කිව්වා ඔබතුමාව කියන කරුණුම. අපිට ඉතාමික් මං උත්තරයක් නෑ මන්ත්‍රීතුමා. අපි දැනට තීරණයක් කරන් තියෙනවා ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ තිබෙන ඒ අන්ප්‍රොටෙක්ටඩ් තැන් කීපයක් ප්‍රොටෙක්ට් කරන්න. ඒ වගේම අපිට එන්ජින් ලැබෙන ප්‍රමාණයත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා පුත්තලම දුම්රිය මාර්ගයේ හලාවත සිට දියුණු කරන්න. ඒක මේ ලබන අවුරුද්දේ වෙන දෙයක් නෙමෙයි. මොකද ඒවා එන්ජින් එක සම්බන්ධයි, එන්ජින් ලැබෙන ප්‍රමාණය එක්ක තමයි කරන්න වෙන්නේ. ඒක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හයිවේ එක සම්බන්ධව මිනිසුන්ට විවිධ ප්‍රවාහන මාර්ගවලින් තමයි කරන්න ඕන. ඉතින් දැනට තිබෙන තත්ත්වය අනුව ගත්තොත් අපිට පුත්තලම දිස්ත්‍රික්ක ජනතාවට කරන සාධාරණය තමයි අන්ප්‍රොටෙක්ටඩ් ඒවා ප්‍රොටෙක්ට් කරන එකත්. ඒ වගේම දුම්රිය මාර්ගය නිසා ඔබතුමාලගේ දිස්ත්‍රික්කයේ යම් කිසි ගම් අතුර තර්ජනයක් ඇතිවීමින් තිබෙනවා සමහර ප්‍රදේශවල. අන්න ඒකමම කරන්න ගන්න තීන්දුත්. ඒ වගේම තෝරගෙන තිබෙනවා පුත්තලම් දිස්ත්‍රික්කෙත් ස්ටේෂන්ස් කීපයක් මොඩර්නයිස් කරා. අපි ඒවා පටන් ගන්නවා. නමුත් ඔබතුමා ඉල්ලන ප්‍රධාන ඉල්ලීම කරන්න අපි තව ටිකක් දුම්රිය හදාගන්න ඕන. දුම්රිය කළමනාකාරීත්වය සහ රත්මලාන වර්ක්ෂොප්.
ගරු වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන මහතා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු ශ්‍රාවිකරණ කතා කරන අවස්ථාවේදී බිස්නස් මීටිං එක ගැන ප්‍රකාශ කරේ නෑ තියෙනවා කියලා කද තියෙනව නේද?
තියෙනවා ගරු මන්ත්‍රී.
මොකද ඒක ප්‍රකාශ වුණේ නෑ. ඇන්දරේ කතා කරන මොහොතේ ඒක අමතක වෙලා තිබ්බා. ඉතින් ඒක අද තියෙනවා.
තියෙනවා ගරු බිස්නස් කමිටියේ.
Thank you.
ගරු වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන මහතා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට.
අහනවා ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි ප්‍රශ්න අංක ආ එක ආ ඔව් ආ දෙක විදුලි සැපයුම් ජාලයේ ස්ථායිතාවයේ ශක්තිමත් කිරීම සඳහා මේ වෙනුවට ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒවා කෙටි කාලීන සහ දිගු කාලීන ලෙස වෙන්වෙන් පහතින් දක්වා ඇත. කෙටි කාලීන පියවර 1. විදුලි පද්ධතිය තුළ ක්ෂණිකව ඇතිවන අස්ථාවර අවස්ථාවන්දී විදුලි බල වහල මත සවිකර ඇති සූර්ය විදුලි බල පද්ධති ජාතික විදුලි බල පද්ධතිය තුළ පවත්වා ගැනීම තුළින් එහි ස්ථායිතාවය පවත්වා ගැනීමට හැකිවන පරිදි ඒවායේ ඉන්වට පරාමිතීන් යාවත්කාලීන කිරීම, ඉන්වට ආරක්ෂණ පරාමිතීන් යාවත්කාලීන කිරීමේ ප්‍රගතිය, මේ වන විට පොළොව මත ඉදිකර ලද සූර්ය පද්ධති ඇතුළුව මෙගාවට 800ක ධාර්තාවෙන් යුතු ස්ථාපනයන් 31,100කට ආසන්න සංඛ්‍යාවක් යාවත්කාලීන කර ඇත. පියවර 2. තවදුරටත් ජාලක ස්ථායිතාවය පිළිබඳ ගැටලු වලට ප්‍රතිචාර වශයෙන් වහල මත සවිකර ඇති සූර්ය විදුලි බල පද්ධති මගින් උත්පාදිත බලශක්ති පද්ධතියට සැපයීම පමණක් සිදු කිරීමට කිරීම වෙනුවට බලශක්ති උත්පාදනයේ එම ස්ථානයේ පරිශ්‍රය තුලදීම පාරිභෝජනය සඳහා දිරිමත් කිරීම තාක්ෂණික සහ නියාමන පියවර හඳුන්වා දීම පියවර තුන හැකි සෑම අවස්ථාවකදීම සහමූර්ත කන්ඩෙන්සර් සිංක්‍රොනයිස් කන්ඩෙන්සර් ආකාරයෙන් ජල හා තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම විස්තර තියෙනවා ඇමනුම එක සහ ඇමනුම තුනේ මේ වෙන විට නව ලක්ෂපාන බලාගාරයෙහි අංක එකක් සහ දෙක සහමූර්ත කන්ඩෙන්සර් මාදිලියට පරිවර්තනය කර පරීක්ෂා කර ඇත වෙනත් යන්ත්‍රයක් පරිවර්තනය කිරීම සඳහා එනහිටීම් ලබා ගැනීමට කටයුතු සම්පාදනය කර ඇත පියවර අංක 4 අධික හිරුවෙලිය සහිත දිවා කාලයේදී ඉරිදා වැනි ඉල්ලුම අඩු නිවාඩු දිනවලදී පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම ඉතා දුෂ්කර බැවින් දැනට පද්ධති පාලන මධ්‍යස්ථානට පාලනය කර හැකි සූර්ය හා සුළං විදුලි බලාගාර සැපයීම ජාතික විදුලි බල පද්ධතියට අවශ්‍ය පරිදි පාලනය සීමා කිරීම මගින් ජාතික විදුලි බල පද්ධතිය ස්ථාවර පවත්වාගෙන යනු ලබයි. පද්ධති පාලන මධ්‍යස්ථානයේ පාලනයෙන් තොර බලාගාරවල වරන් ඇතුළේ බෙදා හැරීමේ ජාලයට සම්බන්ධ කර ඇති ජනක යන්ත්‍ර එම්බෙඩඩ් ජෙනරේටර්ස් උත්පාදනය නවතන ලෙස ඉල්ලීමක් කරනු ලබයි. පද්ධති පාලන මධ්‍යස්ථාන කෘතිම බුද්ධිය භාවිතා කර තෝරාගනු ලබන වාර සටහනකට අනුව බෙදා හැරීමේ පාලන මධ්‍යස්ථානය හරහා ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවන්ගේ මාර්ගයෙන් බෙදා හැරීමේ ජාලයට සම්බන්ධ කර ඇති ජනක යන්ත්‍රවල උත්පාදන නවතන ලෙස ඉල්ලීමක් කරන අතර හිමිකරුවන් කීප දෙනෙකු හැර බොහෝ හිමිකරුවන් ඊට ධනාත්මක ප්‍රතිචාර දක්වමින් උත්පාදනය නවත්වනු ලබයි. පියවර අංක 5 පුනර්ජනනීය බලශක්ති බලාගාර ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරගන්නා අතරම ජාතික විදුලි බල පද්ධතියේ ස්ථායීතාවය සහැවීම සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති ඒකාබද්ධ කර ගැනීම කාලපාදක ගාස්තුවක් ටයිම් බේස් ටැරිෆ් සකස් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එම යෝජනා ක්‍රමයේ ක්‍රියාවට නංවා ඇත. පියවර අංක 6 ඉදිරියේදී ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීම නියමිත සියලුම සුළං හා සූර බලාගාර පද්ධති පාලන මධ්‍යස්ථාන හරහා පාලනය කිරීමට අවශ්‍ය නීතිමය හා තාක්ෂණික ක්‍රියාමාර්ග ඒවායේ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම හරහා කර ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇත. පියවර අංක 7 ජාතික විදුලි බල පද්ධතියට අස්ථායි පද්ධති අස්ථායි අවස්ථාවකදී එය පවත්වාගෙන යාමට පවත්වා ගැනීම සඳහා පෙර සිට පැවති තාක්ෂණික පරාමිතීන් උදාහරණ භ්‍රමණ සංචිත ස්පිනිං රිසර්ව් අවශ්‍යතාවය අඩු සංඛ්‍යාත මත බාර ඉවතලීම විශ්ලේෂණය කර ඒවා යාවත්කාලීන කිරීම සිදුකරනු කරමින් පවතී. පියවර අංක 8 ලක්විජය බලාගාරය ආරක්ෂක නැවැත්වීමේ තාක්ෂණික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ලක්විජය බලාගාරය ආරක්ෂිත නැවැත්වීම සඳහා බලාගාර සතුව ප්‍රමාණවත් උපකාරක ධාර්තාවයක් නොමැතිකම හේතුවෙන් බලාගාරයේ ඒකක 3 වසා දැමීමට සිදු වූ බවට නිරීක්ෂණය වී ඇත. එබැවින් තාක්ෂණික ෂණික විසඳුම් ලෙස සබදානයි බලාගාරයෙන් කොළඹ නගර විදුලි සැපයුම ප්‍රතිස්ථාපනය කරන අතරතුර ලක්විජය බලාගාරය සඳහා උපකාරක ධාරිතාවක් ඔක්සිලරි කැපැසිටර් ලෝඩ් එකක් සපයා ගැනීම සඳහා කටයුතු කරමින් ඇත. ඉහත 1, 2, 3 සහ 7 යටතේ දක්වා ඇති ක්‍රියාමාර්ග සම්බන්ධ විස්තරාත්මක සටහනක් ඇමුණුම එකේ ලෙස අමුණා ඇත. දිගු කාලීන පියවර 1 පොම්ප බලාගාර පම්ප් ස්ටෝරේජ් පවර් ප්ලාන්ට් ඉදිකිරීම සඳහා ප්‍රධාන ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති අතර ඒවායින් වඩා සුදුසු ස්ථානය ලෙස මහඔය තෝරාගෙන එම ස්ථානයේ සවිස්තරාත්මක ශක්ෂිතා අධ්‍යයනයක් සිදු කර ඇති අතර සවිස්තරාත්මක ඇස්තමේන්තුවක් පිළියෙල කිරීම අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීම ආදිය කටයුතු සඳහා යොදා ඇත. 2026 අංක 2 පියවර 2 2026-27 වන විට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 100ක් හා මෙගාවොට් 160ක් වන මහා පරිමාණ බැටරි බලාගාර ඉදිකිරීමට නියමිතයි. මෙගාවොට් 160 සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර ආසියානු සංවර්ධන බැංකුවේ මුල් අරමුදල් භාවිතා කර මෙගාවොට් 100 බලාගාරය සඳහා ඉදිරියේදී ටෙන්ඩර් කැඳවීමට නියමිතය. පියවර 3 පුනර්ජන්නීය බලශක්ති ප්‍රභවයේ පූර්වකතනය හා බලාගාර පද්ධති පාලන මධ්‍යස්ථානය හරහා පාලනය කිරීමට පුනර්ජන්නීය බලශක්ති පාලන ඒකකයක් ස්ථාපනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් භාවිතා කර ටෙන්ඩර් කැඳවීමට අදාළ ටෙන්ඩර් ලේඛන සකස් කරමින් පවතී. පියවර 4 සම්ප්‍රේෂණ පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කිරීම උදෙසා ඒ සඳහා භාවිතා කරන විද්‍යුත් උපාංග උදාහරණයක් ලෙස ස්ටැට්කොම් සින්ක්‍රොනයිස් කන්ඩෙන්සර් යන ආදී එකතු කිරීමට ඉදිරියේදී සැලකුම් කර ඇත. පියවර 5 පුනර්ජනනීය බලශක්තිය විශාල ලෙස විදුලි පද්ධතියට අවශෝෂණය වන විට ජාතික විදුලි පද්ධතියේ ස්ථායීතාව පවත්වන යාම සඳහා අවස්ථිතිය සහිත ඉනේෂියා සහිත වේගයෙන් ක්‍රියා කළ හැකි ෆ්ලෙක්සිබල් විදුලි බලාගාර ඉදිරියේදී ජාතික පද්ධතියට එකරගෙන කටයුතු කරමින් සිටී. පියවර 6 දුරස්ථ අධීක්ෂණය සහ හදිසි අවස්ථාවකදී විසන්ධි කිරීම පිණිස ස්මාර්ට් මීටර් සඳහා අවශ්‍ය අමතර ක්‍රියාකාරීත්වයන් හඳුන්වා දීම. අංක 7 නිෂ්පාදකයන්ගේ ඉන්වර්ටර් හරහා හෝ සිම් කාඩ් පත්වලින් සමන්විත මෝඩම ස්ථාපනය කිරීමෙන් සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තියේ තත්ත්වකාලීන දුෂ්‍යතාවය හා පාලනය කිරීමේ හැකියාව සහතික කිරීම සඳහා බෙදහැරීමේ පාලන මධ්‍යස්ථාන ව්‍යාපෘති ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘති වසර 2 කාලයක් තුළ අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. මෙම කාල සීමා අවසන් වන විට බෙදහැරීමේ පාලන මධ්‍යස්ථානයේ 4 අවශ්‍ය සියලුම ක්‍රියාකාරීත්වයන් ක්‍රියාත්මක වනු ඇත. ඊට සමගාමී නිෂ්පාදකයාගේ ඉන්වර්ටර් වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය වන නීතිමය උපදෙස් ලබා ගැනීම පිණිස කටයුතු කරමින් සිටී. ප්‍රශ්නාංක ආ අදාළ නොවේ.
ගරුමත්තමා, බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ලබා දුන්න පිළිතුරු වලට. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ වෙනකොට මේ පුනර්ජනනීය බලශක්තියේ තියෙන වැදගත්කම ඔබේ උත්තරෙත් ඒක සඳහන් වුණා. විශේෂයෙන්ම තාප විදුලියට අපි වැය කරන පිරිවැය වැඩි. අද ඒකේ බර දරන්නේ මේ රටේ පාරිභෝගිකයා. ඔබ පිළිගන්නවා ගරු ඇමතුමා, මේ මොහොතෙත් මේ විදුලි බිල අධික ලෙස ජනතාවගේ කර මතට වැටලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වකදී විශේෂයෙන්ම මේ සූර්ය බලශක්තිය ගැන අපි කතා කරනකොට අපිට පුළුවන් නම් දැන් අර තිබුණු ප්‍රමාණයට හරි ඒ මුදල ගේන්න, දැන් රුපියල් 17කට ආසන්න ප්‍රමාණයක් තමයි මං හිතන්නේ යුනිට් එකකට ගෙවන්නේ මේ සූර්ය බලශක්ති නිෂ්පාදනය සඳහා. ඒතර ඒක අවම වශයෙන් අර තිබුණු ගානට හරි ගේන්න පුළුවන් නම් එතකොට අපිට යම් ආකාරයේ දැන් අර ඔබතුමා කිව්වා ධාරිතාව වැඩි කරන්න කටයුතු කරනවා කියලා. ඒ ධාරිතාව වැඩි කරනකොට මේ සූර්ය බලශක්තිය වහලේ මත මේ ස්ථාපනය කිරීම සහ යම් ආකාරයේ නිදහසක් ජනතාව ලබා ගැනීම ආර්ථික වශයෙන් සිදුවේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ ඔබතුමාගේ මේ පිළිබඳව උත්තරයක් බලාපොරොත්තු වෙන අතර තව මේ අර Sunday Times එකේ පොඩි මේ ආටිකල් එකක් තිබ්බා, ඒ ගැනත් පොඩි අදහසක් ඔබතුමා දක්වන්න කියලා ඉල්ලනවා.
ගරු කතානායකතුමනි, ඇත්තටම එතුමාගේ ප්‍රශ්නේ ටිකක් පරස්පර විරෝධී ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ගත්තාම ජනතාවට අඩු බිලට විදුලිය දෙන්න කියන ගමන් නිෂ්පාදකයාගේ මිල වැඩි කරන්න කියනවා. ඉතින් මම මට තේරෙන්නේ නැහැ ඒකේ කොහොමද ඒ තර්කය ගොඩනගන්නේ කියලා. ඔව්, වහලේ මත එක තමයි. මොකද වහලේ මත එකත් අපිට මේ ටැරිෆ් එකට එකතු වෙනවා. මොකද ඇත්තටම වහලේ මත ටැරිෆ් එක හදලා තියෙන්නේ මේ ආර්ථික මට්ටමට අනුව රුපියල් 37ට හෝ 27ට අරගෙන ජනතාවට රුපියල් 18යි ගන්නට තමයි මාංශ වාරික ඒකක 90ක් වෙනකන් 70කට කිට්ටු. ඒ කියන්නේ පාරිභෝගිකයෝ ඉන්නවා මිලියන 7ක්. මිලියන 7න් මිලියන 5ක්ම ලංකාවේ පාවිච්චි කරන්නේ ඒකක 90ට අඩුවෙන් තමයි මාසෙට. එතකොට ඒගොල්ලන්ගේ ටැරිෆ් එක තමයි රුපියල් 18.50. අපි කලින් ගත්තේ රුපියල් වහල මත සූර්ය පැනලවල 60%කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ රුපියල් 37 හෝ 27. ඒකෙන් 50%කට ආසන්න තියෙන්නේ රුපියල් 37 යුනි. එතකොට ඒක අවුරුදු 20ක් ගන්න ඕනේ.
වැඩි නේද සූර්ය පැනලවලට වඩා?
මොකද?
වල
නිෂ්පාදන තාප විදුලි කියන්නේ ඩීසල් හෝ ඩීසල්නේ විශේෂයෙන්ම ඩීසල් ඒවා අපි දවල්ට ගන්නෑ දවල්ට සූර්ය මේ විදුලිය දවල්ට විතරයි එතකොට මේ දෙක එකට කම්පයා කරන්න බෑ කජු 8යි කොස් 8යි වගේ මොකද අපි රැයට ගන්නවා නම් ඒක පුළුවන් රැයට තියෙනවා නම් සූර්ය විදුලිය ඒක නෑනේ මන්ත්‍රීතුමා එතකොට ඒක ගලපන්න බෑ එකට මේ මොකද දවල් එක රැයට වෙනකන් තියාගන්න ගියොත් ඒක ගාන වැඩි වෙනවා
අන්න ආණ්ඩුව සමයේදී තිබුණා මේ වහල මත මේ සවිකරණ අයට දුන්නා යම් කිසි ණය සහනයක්. ඒ වගේ වැඩපිළිවෙලක් අපිට කරන්න බැරිද මේ බැටරි මේ සූර්ය පැනලවල බැටරි ගණන්. එතකොට ඒගොල්ලන්ට යම් කිසි සහනයක් දුන්නොත් ඒ බැටරිවල දවල් එන ධාරිතාව ස්ටෝ කරලා රැට පාවිච්චි කරන්න පුළුවන් විදිය වැඩපිළිවෙලක් අපිට සකස් කරන්න බැරිද මුත්තුමා?
නෑ අතර මේක අපි සොයාගෙන යනවා මොකද ඇත්තටම ඒකත් ආණ්ඩුවෙන් දුන්න ණයක් නෙමෙයි ADB එකෙන් දුන්න ණයක් මට මතක හැටියට 2018 කාලෙත් ඔක දුන්නා හැබැයි එහෙම අපිට තාම ප්‍රතිපාදනයක් අපි යෝජනා කරලා තියෙනවා මේ ණය දෙන ආයතන තාම ඒකට එකඟ වෙලා නැහැ එහෙම දෙන්න පුළුවන් නම් අපි ඒක දෙනවා
ගරු මුජවීර රහමාන් මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට දැන් ඔබතුමා පළවෙනි ප්‍රශ්නෙත් අහනවා ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අතර දෙයතර තව දෙවෙනි ප්‍රශ්නෙත් අහනවා
දෙකේ
කරුණාකර මන්ත්‍රීතුමා ඉඳගන්න
ඒක ඒවද
ගරු මුද්‍රිත රවමාන් මන්ත්‍රීතුමා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි එතුමා අහන ප්‍රශ්නය මේ මාධ්‍යවේදීන් ඝාතන පැහැර ගැනීම පහර කෑම පිළිබඳව මේ පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව ආදී ආයතන ගණනාවකින් තොරතුරු ගත යුතුව තිබෙන නිසා ඒ සඳහා සති 4ක කාලයක් ඉල්ලා සිටිනවා.
ගරු නීතිජ චමින්ද්‍රානි කිරියල්ල මහත්මිය විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු සුසන්ත කුමාර නවරත්න මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
සති දෙකක් කලින් ওই ප්‍රශ්න උත්තර වෙන්නේ.
ගරු ලාල් ප්‍රේමනාත් මහතා ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගේ ඇසීමට.
ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි සුසන්ත කුමාර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය
ලාල් ප්‍රේමනාත් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය
පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ශ්‍රී ලංකාවේ වායු දූෂණයට ප්‍රධානම සාධකය වාහනවලින් පිටවන දුම බවට හඳුනා ගැනීමත් ඒ කළමනාකරණය නොවීම තුළින් ජීවත් වීමට ඇති මූලික අයිතිය කඩවන බවට පංචපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඒකමතිකව තීන්දුව කිරීමත් සමග අංක 5898 මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වාහන වායු විමේචන ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම සඳහා රජයට නියෝග කරන ලදී. එකී නියෝගය කිරීම පදනම් කර ගනිමින් වාහන වායු විමෝචන පරීක්ෂණ වැඩසටහන ආරම්භ කෙරිණි. 2008 නොවැම්බර් 17 දින බස්නාහිර පළාතෙන් ආරම්භ කර 2013 ජුනි 1 වන විට උතුරු පළාතට ඇතුළුව සමස්ත දිවයිනම ආවරණය කර ඇත. ආ 2000 ආදායම ගැන අහන්නේ කරු කතානායකතුම 2024 වර්ෂයට අනුව වාර්ෂික ආදායම මෝටර් සයිකල් වලින් රුපියල් 194 කෝටි 60,63,510යි මෝටර් ට්‍රයිසිකල් රුපියල් 76 කෝටි 22,48,450යි මෝටර් කාර් රුපියල් 90 කෝටි 6,97,080යි ද්විත්වකාර්ය වාහන රුපියල් 70 කෝටි 11,91,565යි මෝටර් ලොරි රුපියල් 50 කෝටි 62,82,440යි මෝටර් කෝච් බස් රථ රුපියල් 8 කෝටි 55,15,105යි ප්‍රයිම් මූවර්ස් රුපියල් 33,61,120යි ඉඩම් වාහන රුපියල් 1,26,470යි ආ 4 ලාස් එකෝ ශ්‍රී ලංකා සමාගම ක්ලීන් කෝ ලංකා පුද්ගලික සමාගම ආයන්න 1 වාහනවලින් පිටවන දුම මගින් ඇතිවන වායු දූෂණය අවම කිරීම ඇතුළු සමස්ත වායු සම්පත කළමනාකරණය කිරීම තනිතනිව සිදු කළ නොහැකි නමුත් ආයතන ගණනාවක මනා සම්බන්ධීකරණය මගින් පමණක් ළඟා කරගත හැකි ඉලක්කයක් වේ. ඒ අනුව වායු දූෂණය කළමනාකරණය කිරීම හා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදු කළ යුතු ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය හා එම කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය අරමුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් නොවී රැස්කර ගැනීම සඳහා වාහන වායු විමෝචන භාරකාර අරමුදල ස්ථාපිත කර ඇත. ආ දෙක මේ පිළිතුර කලිනුත් තිබුණා. නමුත් කියවන්නම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලැබූ නියෝගයකට අනුව එවකට ශ්‍රී ලංකාවට ගැලපෙන පරිදි වායු විමෝචන පරීක්ෂණ ක්‍රමවේදය 2022 කාල පරිච්ඡේදය තුළ ලෝක බැංකු ආධාරය යටතේ දේශීය විදේශීය නීතියන්ගේ සමන්විත විද්‍යාත් කමිටුවක් මගින් සකස් කර ඇත. මෙහිදී මෙවැනි පරිසරික සංරක්ෂණ කටයුතු වෙනුවෙන් රාජ්‍යයන්හි ප්‍රමුඛතාවය නොලැබීම සැලකිල්ලට ගෙන මේ සඳහා විකල්පයක් වශයෙන් ජාත්‍යන්තර පිළිගන්නා සංකල්පයක් ලෙස බාර අරමුදල් ක්‍රමවේදය කමිටුව විසින් යෝජනා කර ඇත. දුම් පරීක්ෂාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය හා 2008 සැප්තැම්බර් 3 දින ඇතුළු අමාත්‍ය මණ්ඩල සංදේශයට 2008 සැප්තැම්බර් 3 දින ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. පසුව නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද වායු විමෝචන භාරකාර අරමුදලේ ගිවිසුම 2009 දෙසැම්බර් 27 දින භාණ්ඩාගාර ලේකම් හා භාරකරුවන් 5 දෙනෙකු අතර අසංකර නිල වශයෙන් වායු විමෝචන භාරකාර ගිවිසුම ආරම්භ කර ඇත. භාරකරුවන් මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් සභාපති, පරිසර අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, මෝටරත ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් මුදල් අමාත්‍යාංශ නියෝජිතයි. ආයන තුන ගරු කතානායකතුමනි, දුම් පරීක්ෂණ ක්‍රියාවලිය රජයට ආදායම් ඉපීමේ ප්‍රභවයක් නොවේ. නමුත් දුම් පරීක්ෂණ ගාස්තුවෙන් 7.5% ප්‍රතිශතයක් වායු විමෝචන භාරකාර අරමුදලට හා 17.5% ප්‍රතිශතයක් රජයේ බදු වැට් හා SSCL ආදායමට අයත් වේ. ආයන්න හතර ඔව් 2024 වර්ෂය සඳහා සමස්ත බදු ආදායම රුපියල් 85,26,028 අයන්න අදාළ නොවේ.
ගෞරවමන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මගට පැනනගින පළවෙනි අතුරු ප්‍රශ්නය, ඇතරම මේ කාර්ය සත්භාවයකින් පටන් ගත්තා වුවත් අපි දන්නවා අද වෙනකොට මේ පරීක්ෂණය සඳහා නොයෙක් අකයුතුකම් විශාල ප්‍රමාණයක් සිදු වෙනවා. පරීක්ෂණයේ සාර්ථක ප්‍රතිඵල ගැනීම සඳහා විවිධ ආකාරයේ අයථා ක්‍රම පාවිච්චි කරලා මේ පරීක්ෂණයෙන් සමත් වෙනවා. ඒතකොට අපි පළවෙනිම අරමුණු කරගත්ත පරිසරය සම්බන්ධ අපේ ඒ අරමුණ ඉටු වෙලා නැහැ කියලායි මගේ හැඟීම. ඒ නිසා ගරු ඇමතුමාගේ මා දැනගන්න කැමති, එවැනි දේ කරන අයට හෝ ඒ ආයතන වලට හෝ අදාළ මොනවහරි නීතිමය පියවරක් ගන්නවද? එහෙම නැත්නම් මේක දිගින් දිගටම මේ ආකාරයෙන් පැවැත්වෙන එක රටට අහිතකර නේද කියන එක.
ගරු කතානායකතුමනි, මේ අරමුදල සහ මේ ක්‍රියාම මේ මේ මේට තිබෙන කාර්යභාරය ගණනාවක් තිබෙනවා. මොකද අපි කොළඹ නගරය, නුවර නගරය ඇතුළු නගර රාශියක් හඳුනගෙන තිබෙනවා බරපතල වායු එයා ක්වොලිටි ඩ්‍රොප් එකක් ගැන. එතකොට වායුවේ තත්ත්වය හොඳ නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි වාහන. එතකොට පොදු ප්‍රවාහනයේ දියුණු නොවීමත් බලපාලා තිබෙනවා. ඒ නිසා මේ අරමුදලකින් මෙහෙම වායු විමෝචනය පරීක්ෂා කරන එක අත්‍යවශ්‍යයි. ඒක ක්‍රියාත්මක කිරීම සඳහාදී සිද්ධ වෙන වැරදි නිසා ඒ අරමුදල හෝ ඒ අරමුණු වැරදි වෙන්නේ නැහැ. ඕනම ආයතනයක ක්‍රියාත්මක කිරීමේදී වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා මට කියන්න තියෙන මූලික කාරණේ ඒක. ඒ වගේම මේ අරමුදලෙන් මෙන්න මෙවැනි දේවල් කරනවා. මාර්ගයේ අහඹුහා හදිසිදුම් පරීක්ෂානු සිදු කරනවා. අර ගිහිල්ලා ටෙස්ට් එක කරනකට අමතරව ඊට පස්සේ යා කොලිටික බලනවා. ඒ වගේම පවතින විසදුම කළමනාකරණය සඳහා රුක්රෝපණ වැඩසටහන් කරනවා. ගරු කතානායකතුමනි, මම උදාහරණයක් කියන්නම්. අපි ට්‍රාන්ස්පෝර්ට් සේෆ්ටි වැඩසටහන යටතේ අපි දකිනවා මේ ට්‍රැෆික් ලයිට්ස් ළඟ ඒවයි අර අංක තත්පර කරන දාලා තිබුණ නැති නිසා කවුන්ට්ඩවුන් සිස්ටම් එකක් නැති වුණාම වෙන්නේ අපි ඒ තැන්වල වාහන හරිම මේ නොවේසෙල්ලෙන් ඉන්නේ. මොටර්සයිකල් නම් ඔක ඇක්සලරේට් කර ඉන්නේ. වාහන දන්නේ නැහැ ඊළඟට ලයිට් එක පත් වෙන්නේ කීයටද කියලා. ඒ නිසා අපි අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා මේ වායු විමෝචන අරමුදලේ මුදල් වලින් මතක විදියට මිලියන 64ක් අරගෙන අපි කොළඹ නගරයේ ඒ කවුන්ඩවුන් සිස්ටම් නැති තැන්වල කවුන්ඩවුන් ටයිමර්ස් හයි කරා. ඒක ඇත්තටම එතකොට අපි දන්නවා අපිට අවසාන තත්පර වේදී ලෑස්තුනාම ඇති. ඒ නිසා මම එක තේරන උදාහරණයක් කිව්වේ ගොඩක් දේවල් එහෙම කරන්න පුළුවන්. නමුත් අපි පිළිගන්නවා මේක ක්‍රියාත්මක වීමේදී යම් ආකාරයක හොඳින්ම මේ ගිවිසුම් ගත කිරීම නොමැති නිසා මේ පරීක්ෂණ කරන ආයතන හරියටම හරියාකාරව අධීක්ෂණ නොකිරීම නිසා අපි කවුරුත් අත්දැකීම් තිබෙනවා යම් කිසි වංචනික ක්‍රමවලට මේ ලයිසන් එක මේ පර්මිට් එක ගන්න පුළුවන්. ඉතින් ඒ නිසායි බලාපොරොත්තු වෙනවා මගේ දැනීම හැටියට 2026 වසරේ දෙසැම්බර් 31 වන විට මේ ගිවිසුම අහෝසි වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා වඩාත් හොඳ වඩාත් ප්‍රායෝගික වශයෙන් සහිහල මට්ටමට ගෙනහිල්ලා මේ කටයුත්ත සිදු කරන්න. ඒක තමයි මට මන්සතුමාට කියන්න තියෙන අඩුපාඩුකම් වෙනවා. නමුත් අඩුපාඩුකම් වෙද්දී වුණත් මේ අරමුදල සහ මේ පර්පස් එක වැදගත්.
මම දෙවනි අතුරු ප්‍රශ්නේ හැටියට අමතුමාගෙන් ඉල්ලා හිටිනවා. දැන් අපි දන්නා මෙතන විශාල මුදලක් එකතු වෙනවා. මම හිතන්නේ පුද්ගලික පොඩි ඒ අරමුදලෙන් පොඩි කොටසක් තමයි රජයකට ලැබෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා අලුතෙන් මේ සඳහා පීවර ගැනීමේදී ඒ දැවැන්ත මුදල රාජ්‍ය ආදමක් හැටියට ලැබෙන විදිහේ පීවරක් ගැනීම සඳහා ඔබතුමාගේ අදහසක් තියෙනවද?
ඔව් ගරු කතානායකතුමනි, අපි පිළිගන්න ඕන මේ පරීක්ෂණ කරන ආයතනත් රට පුරා මෙවැනි ස්ටේෂන්ස් ඒගොල්ලන් ඉන්වෙස්ට් කරලා හදලා ඒගොල්ලොත් සැලකිය යුතු ප්‍රාග්ධනයක් මේකට වෙන් කරලා තිබෙනවා. ඒක රජයෙන් කරා නම් යම්කිසි විශාල මුදලකුත් යනවා. නමුත් ඒ වගේ විසුම් ගත වෙද්දී අධීක්ෂණ ක්‍රියාවලියේ දුර්වලභාවයන් තිබෙනවා. මම ඒක තමයි ගරු මන්ත්‍රීතුමා කිව්වේ 2026 වසර අවසාන වන විට අපිට මේ දැනට අත්සන් කළ තියෙන කිවිසුම් අපි අහෝසි වෙනවා. ඒ වගේම අපිට මේ එකෙදි පුළුවන් වඩා පාරදුෂ ආකාරයට කිවිසුම් ගත වෙන්න. ඒ වගේම අපි හිතනවා මේ EVs විද්‍යුත් වාහන ප්‍රචලිත වීමත් සමග මේ ක්‍රියාවලිය අවශ්‍යතාවයත් ක්‍රමානුකූලව අඩු වීමටත් නියමිතයි. ඒ නිසා ඒක තමයි ගරු මන්ත්‍රීතුමා අපි කටයුතු කරගන්න යන විදිය.
ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යමා ගැසීමට